परदीप जन्मभूमि
जन्मभूमि एक सत श्रीलंका संगमय
अपे उदार
අද 2021 මාර්තු හෙවත් මැදින් මස 3 වැනි බුද දින අපි ඔබගේ නිවසට එන්නේ වෙනදා මෙන් ලෝ වටා විස්තර රැගෙනයි. බෞද්ධයින්ට මැදින් මහා පෝය දිනේ වැදගත් වන්නේ සිද්ධීන් කීපයක් නිසා. සිද්ධාර්ථ තවුසා බුදු වී වසර 7ක් යනතුරු තම උපන් බිමට වැඩම කළේ නැහැ. වේළු වනාරාමයේ වැඩ සිටින කාලයේදී පිය රජ සුද්ධෝදන තමගේ ගමට පැමිණෙන්නේ කීප වටක්ම පණිවුඩ යැව්වා. නමුත් කාලය තම සුදුසු නැති නිසා උන්වහන්සේ කපිලවස්තු පුරය හෙවත් කිඹුල්වත් පුරයට ගියේ නැහැ. වේළුවනාරාමයේ සිටින කාලයේදී උන්වහන්සේ චතුරාර්ය සත්‍ය බිම්බිසාර රජතුමාට දේශනා කළා. මේ අතර නැවත වරක් සුද්ධෝදන රජු පණිවුඩයක් යැවීමට තීරණය කළා. කාලුදායි නැමැති ඇමතිවරයා කැඳවා තම අදහස කී පසු කාලුදායි කීවා තමාට මහන වෙන්න ඉඩ දෙනවා නම් රජගහ නුවරට ගොස් බුදුන් වහන්සේට පණිවිඩය කියන්නම් කියා. ඊට කැමතු පසු කාලුදායි වේළු වනයට ගොස් එහිදී බණ අසා අරහත් ඵලයට පැමිණියා. ආරාධනාව පිළිගත් බුදුන් වහන්සේ වසර 7කට පසු කපිලවස්තු පුරයට පැමිණියා. තම පියා උන්වහන්සේ ඇතුළු අනිත් භික්ෂු පිරිසට වාසය කිරීම සඳහා නීග්‍රෝධ උයන සකසා දුන්නා. රජමාලිගයේ සමීපයට යන විට තම පියා බුදුන් වහන්සේ බවත් තමන් සතු උරුමය විය යුතු වස්තුව ඉල්ලන ලෙසත් රාහුලට තම මෑණියෝ කීවා. ඇය විසින් පවසන ලද වදන් නරසිංහ ගාථා ලෙස හැඳින්වෙනවා. වස්තුව ඉල්ලමින් ගිය රාහුල කුමරා උන්වහන්සේ මහන කළා. ඒ වගේම තම සොයුරු නන්ද කුමරුත් මහන කළා. මේ බව දැනගත් සුද්ධෝදන රජු මහත්සේ කනගාටුවට පත්ව මෙයින් මතු කුඩා දරුවන් තම දෙමව්පියන් හෝ බාරකරුවන්ගේ අවසරය නොගෙන මහන නොකළ යුතු බව පැවසුවා. එයට කඳුන් බුදුන් තම පියාට එලෙසම ප්‍රතිඥා දුන්නා. මේ සෑම දෙයක්ම සිදුවුණේ මැදින් පෝය දිනක නිසා මැදින් පෝය බෞද්ධයන්ට අමතක කරන්න බෑ.
කෝ මට පෙන්නන්නකෝ.
අර
මට නම් පේන්නේ හැලමල් ගොඩක් විතරයි. කොහොමද අඳුරගන්නේ?
මම සිතුවම් කර පෙන්වන්න.
Ja.
කලාකරු චිත්‍රසේන. පසුගිය ජනවාරි 26 දිනට අමරතුංග ආරච්චිගේ මොරිස් ඩයස් උපත ලබා වසර 100ක් ගත වුණා. මොරිස් ඩයස් නම් කලාකරුවා උපතින් ලැබූ නාමයයි. පසු කලක බටහිර නාමයන් හලා සිංහල නාමයන් එකතු කරගත් රැළට මොරිස් ද අයත් වුණා. ඉතින් එතුමා චිත්‍රසේන යන නම තෝරා ගත්තා. මේ විදිහට ඉංග්‍රීසි නම් වෙනුවට සිංහල නම් ගත්ත අය අතරට මහාචාර්ය ගුණපාල මල්ලසේකර, ආනන්ද සමරකෝන්, අමරදේව, මහාචාර්ය සරත්චන්ද්‍ර යනාදීන් ඇතුළත් වෙනවා. කලාවේ පුනර්ජීවය උදෙසා සිය මෙහෙවර ඉටු කළ 20 වැනි සියවසේ විසූ පුද්ගලයන් ස්වල්ප දෙනා අතරින් චිත්‍රසේන එක් අයෙක් වුණා. ඔහු තුළ නර්තනය කෙරෙහි තිබුණේ පුදුම ඇල්මක්. 13 වැනි විය වන විටම ඔහු අල්ගම්ම කිරි ගණිතය ගුරුන්නාන්සේ, මුදන්නාවේ අප්පුවා ගුරුන්නාන්සේ සහ බැවිල් ගමුවේ ලපයා ගුරුන්නාන්සේ වෙතින් උඩරට නර්තනය හැදෑරුවා. අවුරුදු 15 වන විට සිය පියා වූ සීබට් ඩයස් විසින් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ සිරිසඟපෝ නාට්‍ය රඟපාමින් සිය මංගල නර්තන දැක්ම ඉදිරිපත් කළා. එය සිදුවුණේ 1936 කොළඹ රීගල් නෘත්‍ය ශාලාවේදී. උඩරට නැටුම් හැදෑරීමෙන් පසු චිත්‍රසේන ඉන්දියාවට ගොස් කතකලි නර්තනය උගන ගත්තා. ට්‍රැවන් කෝහි ගෝපිනාත් ගුරු යටතේද පසු 1945 ශාන්ත නිකේතනයටද බැඳී එහිදී නර්තන අධ්‍යාපනය උසස්ම විභාගවලට පෙනී සිටියා. ඒවයින් සමත් වුණා. ලංකාවට පැමිණි පසු නර්තනය උගන්වා කලාවට සිතක් කිරීමේ අභිලාෂයෙන් ලංකාවේ පළමු වෘත්තීය නර්තන කණ්ඩායමක් හා පාසලක්ද බිහි කළා. අවුරුදු 30ක් වූ ඔහු 1951 තම සිසුන් අතර දක්ෂම සිසුවිය වූ වජිරා පෙරේරා සමග විවාහ වුණා. චිත්‍රසේන වජිරා යුවළ එක්වී නර්තනය ලංකාව පුරා පමණක් නොව ජාත්‍යන්තරයටද ගෙන ගියා. ඔහුගේ විශිෂ්ට නිෂ්පාදන අතර කරදිය, නල දමයන්ති, නෘත්‍යාංජලි, කිංකිණි කෝලම සහ ශිවරංග ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ සම්මාන ආචාර්ය උපාධියකින්ද, කලාභූෂණ සම්මානයෙන්ද, විශ්ව ප්‍රසාදිනී සම්මානයෙන්ද, දේශමාන්‍ය ගෞරව සම්මානයෙන්ද චිත්‍රසේන කලාකරුවා පිදුම් ලැබුවා. එතුමා ප්‍රංශ රජය විසින් පිරිනමන ලද කීර්තිමත් සම්මානයකින්ද පිදුම් ලැබුවා. 2005 ඔහු මියගිය පසු ඔහුගේ බිරිය වජිරා, දියණියන් වන උපේක්ෂා සහ අංජලිකා, හාමිනි පිරියන් වන හේෂ්මා, උමී සහ තජි ඔහුගේ උරුමය අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා.
මන් මත් කරලා විරපද තාලේට පාතා යුද හමුදාවෙන් ගොවි හමුදාවක්. යුද්ධයේ පැවති කාලේ රට්ටු කතා වුණේ කමාන්ඩෝ විශේෂ බලකාය සිංහ, ගැමුණු, ගජබා, විජයබා වැනි පාබල රෙජිමේන්තුවල දස්කම් ගැනයි. ඊලාම් ත්‍රස්ත කුටියා පරාජය වූවාට පසු දැන් තවත් සතුරෙක් සමාජගත වෙලා. එකක් තමා කොවිඩ් සතුරා, අනික බඩගිනි සතුරා. මේ දෙකටම මුහුණ දීමට අපගේ යුද හමුදාව සීරුවෙන් ඉන්නවා. බඩගිනි සතුරාට ජාති ආගම ભેදයක් නැහැ. දකුණ නැගෙනහිර උතුර බස්නාහිර කියලාද වෙනසක් නැහැ. මේ සතුරාට මුහුණ දීමට යුද හමුදාව ආරම්භ කළ රෙජිමේන්තුව නම් කෘෂිකර්ම හා පශු සම්පත් බලකායයි. 1970 දශකයේදී ගොවි හමුදාව නමින් සංවිධානයක් තිබුණත් එය යුද හමුදාව යටතේ තිබුණු සංවිධානයක් නොවේ. එය කාකි කොටකලිසම් වලින් සැරසී සිටි අතර එයි සමාජිකයන් කළේ ඩෝසර් හා යන්ත්‍ර සූත්‍ර වලින් කළ නොහැකි තැන්වල ඇලවේලි කැපීම, කැලෑ එලි කිරීම හා ගොවි බිම් සැකසීම යනාදී අය. නමුත් පසුගිය මාසයේදී ස්ථාපිත කළ කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය කෙලින්ම ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ ක්‍රියාත්මක වෙනවා. වැව් ප්‍රතිසංස්කරණය, පොදු පහසුකම් සංවර්ධනය, නාගරික අලංකරණය, මාර්ග ඉදිකිරීම්, පැලරෝපණය, ව්‍යායාම මන්තීරු ඉදිකිරීම් හා තවත් අවශ්‍ය වූට ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම මේ බලකායේ වගකීමය. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ඇරඹී තුරු මිතුරු නව රටක් ව්‍යාපෘති යටතේ මූලික වශයෙන් ඇරඹුණේ වගා කළ හැකි පුරන් වූ කුඹුරු හා අතහැර දමන ලද වගා බිම් යළි වගා කිරීමයි. ඒ සඳහා යුද හමුදාව සතු ඉඩම් මෙන්ම රාජ්‍ය හා පුද්ගලික අංශයේ ඉඩම්ද තෝරා ගන්නු ලැබුවා. ප්‍රාථමික තත්ත්වයේ තිබූ යුද හමුදාව සතු කන්දකාඩු, මැණික් ෆාම්, වෙල්ලම් කුලම්, ගල් කන්ද, පළටුපාල යන ගොවි පළවල් හා බලල්ල, නිරාවිය, ආණ්ඩියා පුලංකුලම්, කොහිල වතුර වත්ත යන ගොවි පොළවල්වද නව සංකල්පනය අනුව පණගැන්වෙනවා. ඉහත සඳහන් ගොවි පොළවල් දැනටත් අක්කර දහසක පොල් වගා කිරීම අරඹා තිබෙනවා. ඒ වගේම කහපල ලක්ෂයක්ද, අක්කර 100ක මිරිස්ද, අක්කර 2000ක කජු හා අඹ වගාද ආරම්භ කර තිබෙනවා. මේවාට අමතරව නව බලකාය වෙත ගව පාලනය කරන්න සිදු වී තිබෙනවා. කල්කිරි, මුදවපු මී කිරි නිෂ්පාදන, යෝගට් හා බිත්තර ලබා ගැනීම සඳහා ලේයර් සතුන් ලක්ෂයක්ද ඇති කරනවා. ප්ලාස්ටික් මලු දේශයට අහිතකර නිසා කැලෑ සලාක මලු නිෂ්පාදනයද මේ බලකාය විසින් කරන තවත් කාර්යයක්. එළවලු අතර සරු ලෙස සැදෙන තක්කාලි වලින් ඔවුන් තක්කාලි සොස් සාදා අපතේ යන තක්කාලි ප්‍රයෝජනයට ගන්නවා. මෙයට අමතරව කොම්පෝස්ට් නිෂ්පාදනය, ලුණු නිෂ්පාදනය හා තේ කර්මාන්තයට අත ගැසීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. අනාගතයේදී කෘෂි සම්පත් මධ්‍යස්ථාන පිහිටවීම, ශීතාගාර පහසුකම් ඇති කිරීම, මිරිදිය මත්ස්‍ය ව්‍යාපාර දියුණු කිරීම මේ නව බලකායට ඇති අභියෝගයයි.
ලංකාවේ අපේ ලංකාවේ උතුරාවි දැංකිරි කෙතේ හාකාරයි තෙරි අපේ ලංකාවේ බලේ ගොවියාවේ ගොවියාවේ රටක බලේ ගොවියාවේ ගොවියාවේ රටක බලේ ගොවියාවේ ගොවියාවේ රටක බලේ ගොවියාවේ පුතුරාවි දැංකිරි කෙතේ හාකාරයි තෙරි
ආය ගොයම් දිලේ දිලේ ආය ගොයම් පැතිලා
ගොවියාවේ රටක බලේ ගොවියාවේ ගොවියාවේ රටක බලේ ගොවියාවේ තම සිංහලේ තුංහලේ ගොවියා රජා තම සිංහලේ තුංහලේ
ගොවියා රජා තම තුංහලේ කෙතේ හාකාරයි තිරි අපේ ලංකාවේ අපේ ලංකාවේ පුතුරාවි දෙන්තිරි කෙතේ හාකාරයි තිරි ආය ගොයම් දිලේ දිලේ ආය ගොයම් පැතිලා
ගොවියාවේ රටක බලේ ගොවියාවේ ගොවියාවේ රටක බලේ ගොවියාවේ
ඔබ මේ සමන් දෙමින් සිටින්නේ නව ශ්‍රීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්මභූමියේ ගුවන් විදුලි වැඩසටහනටයි. ලෝකෝතන සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මීට සවන් දිය හැකි. ලංකාවෙන් ඇසෙන තොරතුරු අහක දමන කසල වලින් ප්‍රයෝජනයක් ගන්න නව තාක්ෂණය යොදා ගැනීමට ලංකාව සූදානම් බව මේ ළඟදී ආරංචි වුණා. ලංකාවේ ස්ථාපිත කෙරෙන කසල යොදා ගනිමින් විදුලිය නිපදවීමේ පළමු බලාගාරය හැඳල කෙරවල පිටිය ප්‍රදේශයේහි පෙබරවාරි 17 වෙනිදා අගමැති අතින් විවෘත වුණා. මේ බලාගාරය මගින් දෛනිකව කසල ටොන් 700ක් යොදා ගනිමින් මෙගවොට් 10ක් නිපදවීමට සැලසුම් කර තිබෙනවා. මීට අමතරව දිරාපත්වන කසල යොදා ගනිමින් බයෝගෑස් හෙවත් ජීවවායු මගින් විදුලිය නිපදවීමට සෑම දිස්ත්‍රික්කයේම බලාගාරයක් ගොඩනැගීමටද බලාපොරොත්තු වෙනවා. මෙහි පළමු ව්‍යාපෘතිය සඳහා මාතර දිස්ත්‍රික්කය කේන්ද්ර කරගනිමින් කොටවිල ග්‍රාමය තෝරාගෙන ඇති බවත් ඔක්තෝබර් මසවන විට එම ව්‍යාපෘතිය සක්‍රීය තත්වයට පත් කරමින් ජාතික විදුලි බල පද්ධතියට එක්වේවි. දෙමෝදර ආරොක්කු පාලම කොළඹ සිට මදුල දක්වා දුවන දුම්රිය මාර්ගයේ පිහිටා ඇති දෙමෝදර ආරොක්කු පාලම දෙමෝදර කඳු දෙක සම්බන්ධ කරමින් ගල්, ගඩොල්, සිමෙන්ති, යකඩ භාවිතා කරමින් එදා බ්‍රිතාන්‍ය එන්ජිනේරුවන් සෑදුවේ දෙමෝදර පදිංචි PK අප්පුහාමි නම් ගැමියෙකුගේ නිර්මාණයකට අනුවයි. මේ ආරොක්කු නවයකින් යුත් දුම්රිය පාලම සාදා නිම කෙරුණේ 1921දී. වසර 100ක් ගතවන මේ පාලම දැන් ජාතික උරුමයක් බවට පත් කරමින් ගැසට් කළ අතර ඒ වෙනුවෙන් සමර මුද්දරයක්ද නිකුත් කර ඇත. සිලෝන් කැච්. මොකද්ද මේ සිලෝන් කැච්? එය ඇමරිකන් එක්සත් ජනපදය, ජපානය, කැනඩාව, චීනය, තායිලන්තය සහ තායිවානය යන රටවල සකස් කළ මුහුදු ආහාර අපනයනය කරන ලංකාවේ ප්‍රමුඛ අපනයන කරන සමාගමක්. එම සමාගම පෙබරවාරි 11 වැනි දින නව මත්ස්‍ය නිෂ්පාදනාගාරයක් විවෘත කළා. සාමාන්‍යයෙන් වාර්ෂික අපනයන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 12ක් වුවත් මේ අලුත් නිෂ්පාදනාගාරය එකතු වීමෙන් එම අපනයන ආදායම් මිලියන 15ක් විය හැකි බව සමාගම කියනවා. මේ සමාගම පිහිටා ඇත්තේ දංකොටුවේ නගරයේ. පිටරටින් ඇසෙන තොරතුරු. එංගලන්තයේ නගර. රෝමන් අධිරාජයා වූ ජුලියස් සීසර් ක්‍රිස්තුපූර්ව 55 දී බ්‍රිතාන්‍ය ආක්‍රමණය කළා. ඔහු තේම්ස් නදිය සමීපයේ නගරයක් ගොඩනගා එයට ලොන්ඩිනියම් ලෙස නම් කළා. අද ලන්ඩන් නමින් හැඳින්වෙන්නේ ඒ නගරයයි. අද ලෝපිලිගත් විශ්වවිද්‍යාලයක් වූ ඔක්ස්ෆර්ඩ් සරසවිය පිහිටා ඇත්තේ ඔක්ස්ෆර්ඩ් නගරේ. එදා රෝමන්වරු එතන නම් කළේ ඔක්සෝනියම් ලෙසටයි. ඒ වගේම කේම්බ්‍රිජ් යන වර්තමාන නම එදා හැඳින්වුනේ කැන්ටබ්‍රිගියා ලෙසටයි. එයත් රෝමන් නමක්. ඊජිප්තුවේ බීර. වසර 5000ක් පෙරණි බියර් කර්මාන්ත ශාලාවක් පුරාවිද්‍යා පිරිසක් විසින් ඊජිප්තුවේ අබිඩෝස්හි සොයාගෙන ඇති බව ඊජිප්තුවේ පුරාවිද්‍යා අමාත්‍යංශය පවසනවා. එකල පාලනය කළේ නාර්මන් නම් රජෙක්. සිදුකරන ලද කැණීම්වලින් පෙනෙන්නේ ඒ රට නොයෙක් චාරිත්‍ර වාරිත්‍රවලදී බියර් පාවිච්චි කළ බවයි. මේ කර්මාන්ත ශාලා විශාල කොටස් 8කට බෙදා තිබූ අතර ඒවායේ එක් එක් මැටි භාජන 40ක්ද අඩංගු බව පැවසෙනවා. මෙතන බීර ලීටර 22,400ක් පමණ නිපදවීමට හැකියාව තිබූ බව ඔවුන් කියනවා.
ජොලි කරලා මිහිරි පානේ මදමට ගාලා හිට මැරුණා දිදට සපයි අත ජොලි කරලා නොකා නොපී ලෝභ කමට වස්තු සොයන්නේ මැරුණ දාට කොෆින් එකේ අපි නිදියන්නේ නොකා නොපී ලෝභ කමට වස්තු සොයන්නේ මැරුණ දාට කොෆින් එකේ අපි නිදියන්නේ ජොලි කරපන්
සුමිහිරි පානේ පදමට ගහලා එත වැරුණා තිදට සබයි අද ජොලි කරලා
සුමිහිරි පානේ පදමට ගහලා එත වැරුණා තිදට සබයි අද ජොලි කරලා
ki brandi ga bang mali kalu gelai suju gelai eya de elia soda no da whiskey brandi ga bang mali kalu gelai suju gelai eya de elli
onda sa joli karapan mihiri pane padamata gala eta maruna tindra sapai ada joli karala sumiri pane පදමට ගාලා පිට මැරුණත් හිතට සපයි අත ජොලි කරලා
The devil with the bottle, freedom in the bar.
When you're broke, don't worry, sell your lovely car. Play the devil with the bottle, freedom in the bar. When you're broke, don't worry, sell your lovely car. Oh, that's a jolly caravan.
So me here, Pane, Pata Vajagala. Eka Varuna, Tidra Sevaya, the jolly Kerala. So me here, Pane, Pata Vajagala. Eka Varuna, Tidra Sevaya, the jolly Kerala.
Drink on Sunday,
eat on Monday,
dance on Saturday,
die on any day.
Oh, that's a jolly caravan.
Suvihiri Pane, Padamata Gahala, Hita Maruna, Thita Dasabai, Adha Jolly Kerala.
Suvihiri Pane, Matagala, get a marona, hit the Sapai, other jolly Kerala, on the jolly Kerala.
Sir Tom Moore. එක්දස් නම්සේ විස්සේ අප්‍රේල් 30 වැනි දින උපත ලැබූ ටොම් මුව බ්‍රිතාන්‍ය හමුදාවේ රණවීරුවෙක්. සිය සියවෙනි උපන් දිනයට පෙර ඇවිදින උපකාරයක් උපයෝගී කරගෙන තම ගෙවත්තේ වට 100ක් ඇවිද්ද කෝවිඩ් වසංගතයේ මැඩලීමට සෞඛ්‍ය සේවා සඳහා මුදල් එකතු කිරීම ආරම්භ කළා. ඔහු මේ ආරම්භ කළේ පවුම් 1000ක් වැනි අරමුදලක් රැස් කිරීම සඳහායි. එහෙත් ටොම්ගේ ව්‍යාපෘතියට ලැබුණු විශාල ජනතා ආකර්ෂණය නිසා අවසානයේදී මිලියන 33කට අධික මුදලක් රැස් කිරීමට හැකි වුණා. බ්‍රිතාන්‍ය හමුදාවේ කපිතාන්වරයෙක් හැටියට තම රට වෙනුවෙන් ඔහු ඉන්දියාවේ සහ බුරමයේ දෙවැනි ලෝක යුද්ධයේදී සේවය කළා. වසර 100යේදීද තම රට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය උසස් කිරීමේ චේතනාවෙන් මේසා වැඩපිළිවෙක් දියත් කිරීම හේතුවෙන් එලිසබෙත් මහරජින සියලුම රාජකීය උත්සව නවතා ඇති සමයක ටොම් මුව වෙනුවෙන් උළලක් සංවිධානය කිරීම කැපී පෙනෙන සිද්ධියක්. එදා ටොම් මුව මහතා ගරු නයිට් නාමයකින් පිදුම් ලැබුවා. 2021 වසරේ එළඹීමේදී බ්‍රිතාන්‍යයේ පැවති දෙසැම්බර් 31 රාත්‍රී ආලෝක සංදර්ශනයේදී ආලෝක ධාරා ආශ්‍රයෙන් සර් ටොම් මුවගේ රුව අහසෙහි අඳිමින් ඔහුට උපහාර දැක්වීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කළා. මෙම උත්සවයෙන් පසු නියුමෝනියා රෝගය සෑදී ඔහු රෝහල් ගත වුණා. පසුව කරන ලද පරීක්ෂණයකින් කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වුණා. එතෙන් පටන් ජාතික සෞඛ්‍ය සේවයේ ඉහළම සැලකිලි මත රෝහලේ ගත කළ හෙතම 2021 පෙබරවාරි 2 දිනවන විට අවුරුදු 100යි මාස 9යි දින දෙකක්. බලන්න කෙතරම් වයස්ගත වුණත් අබල දුබල වුණත් මේ රණවිරුවා තම සහෝදර ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බැඳී සිටි හැටි. ඒ වගේම රජිනද රජයද ඔහු මිය යනතුරු නොසිට ඔහුට ගෞරවාචාර දැක්වීමට නොපසුබටව වීම සතුටට කාරණාවක්. නිතරම දේශපාලකයන් පමණක් සමරන අපේ සමාජයට මේ හොඳ ආදර්ශයක්. යේසුස් වහන්සේගේ හා බුදුන් වහන්සේගේ දර්ශනය ඔහු මෙනවින් පිළිපැද්දා. පිහිටක් නැති සරණක් නැති වෙලාවේ අවුරුදු 100ක මිනිසෙක් අනිත් මිනිස්සුන් ගැන සිතුවා.
පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මේ සසර දනව්වේ අපි අසරණ වෙලාවකි දෙදෙනවා බුදු ආමුදුරුවනි
අපි අසරණ වෙලාවකි
ඔරුවක් ඇති මිනිසුන් වෙති බෙරලක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා
අල්ලේ නටවන ඛනිජ තෙල් වර්තමාන ලෝකයේ වැදගත්ම වෙළඳ භාණ්ඩයක් වන්නේ ඛනිජ තෙල් බව නොරහසක්. බොර තෙල් උනන මැද පෙරදිග රටවල් අද හිතන්න බැරි ආකාරයට පොහොසත් වී ඇත්තේ මුළු ලෝකයටම තෙල් විකුණා ලබාගත් ඩොලර් වලින්. 20වෙනි ශතවර්ෂයේ මුල් භාගයේ ලොව දුප්පත්ම රටවල් ගානට වැටී තිබූ මැද පෙරදිග රටවල් අද මුළු ලොවම තම අල්ලේ නටවන්න පුළුවන් තරම් පොහොසත්. මන්ද තෙල් සෑම කර්මාන්තයකටම අවශ්‍ය වන දෙයක්. කර්මාන්ත ක්‍රියාත්මක කිරීම වන අවශ්‍ය බලය ලැබෙන්නේ තෙල් වලින්. මෝටර් රථ, අහස් යානා, නැව් යනාදී දුවන්නේද තෙල් වලින්. ඉතින් තෙල් දැන් නැතිවම බැරි දෙයක්. ඒත් මේ තෙල් මුලින්ම සොයාගත්තේ කවුද? මැද පෙරදිග අය නම් නොවේ. එය අහඹු සිදුවීමක්. 1857දී ඇමරිකාවේ පෙන්සිල්වේනියාවේදී එක් ග්‍රාමයක ලුණු හැරීම සඳහා වාෂ්ප එන්ජිමකින් ක්‍රියාකරන උපකරණයක් තැනු එඩ්වින් ලොරන්ටයින් ඩ්‍රේක් නැමැත්තා එම උපකරණය යොදා ගනිමින් පොළොව මට්ටමින් අඩි 66 මාරක් ගැඹුරු ස්ථානයක් හාරමින් සිටියා. ඔහුට හදිසියෙම එතැනින් කළු පැහැති බොර දියරියක් මතුව බව වැටහුණා. මේ අහඹ සොයා ගැනීමෙන් ලෝකය උඩු යටිකුර වේයයි ඔහු කවදාවත් සිතුවේ නැහැ. බොර තෙල් පොළොවේ මතුපිට පැමිණියේ ඒ විදිහටයි. ඉන්පසු ඇමරිකාව පුරාම කැණීම් ශිල්පියෝ තෙල් සොයා ලිං හැරීමට පටන් ගත්තා. මේ කළු දියර මෙසේ හැදුනේ කෙසේද යන්න පසුව සොයාගනු ලැබුවා. අදින් වසර ලක්ෂ ගානකට පෙර පෘථිවියේ වැඩි කොටසක් මහ මුහුදින් වැසී තිබුණා. එකල මුහුද මෙන්ම ගොඩබිමේද ජීවත් වූ ජීවියෝ මියගිය පසු ඔවුන්ගේ දේහ කොටස් මහ මුහුදේ මඩයත් සමග කැළති පල්පයක් ලෙස තැන්පත් වුණා. පසුව ගංගා ඇලදොලවලින් ආ ශාක කොටස් හා රොන් මඩද එයට එක් වුණා. කල් යද්දී තෙරපීම් හේතුවෙන් මේ ද්‍රව්‍යයක් පාෂාණ බවට පත් වුණා. යටින් පල්පයත් උඩින් පාෂාණත් මේ විදිහට ඇති වුණා. මේ පල්ප සොයා ගැනීමෙන් පසුව මිනිසා ගල් අඟුරු හා ඉන්ධන ලබා ගත හැකි බව තීරුම් ගත්තා. හයිඩ්‍රජන් වැඩි නම් ඉන් ඛනිජ තෙල් ලබා ගත හැකි. හයිඩ්‍රජන් අඩු නම් ගල් අඟුරු ලැබේ. මේ දෙකෙන්ම බලශක්තියෙන් ඉපදවා ගත හැකි. අද ලෝකය පාලන කරන බලවතා බවට පත්ව ඇත්තේ මේ ඛනිජ තෙල් සම්පතයි. ලෝක ආර්ථිකය තීරණය වන්නේ තෙල්වල මිල අනුවයි. තෙල් මිල අපගේ දෛනික ජීවිතයට බොහෝසේ බලපානවා. දැනට ලෝකයේ වාර්ෂිකව ඛනිජ තෙල් බැරල් මිලියන 30ක් පමණ භාවිතා කරනවා. තෙල් වලින් ලබා ගන්නේ ශක්තිය හා බලය පමණක් නොව තව අතුරු ඵල ගණනාවක්ද බිහි වෙනවා. මේ හැම එකක්ම පොදුවේ අඳුන්වන්නේ පෙට්‍රෝලියම් කියලයි. පෙට්‍රෝලියම් යන ලතින් වචනේ අරුත ගලින් ලබා ගන්නා තෙල් යනු. ඉතින් අප කලින් සඳහන් කළ විදිහට එඩ්වින් ඩ්‍රේක් මහතා අඳුනනු ලබන්නේ පෙට්‍රෝලියම් කර්මාන්තයේ පියා යනුවෙන්. ඔහු විසින් හාරනු ලැබුවේ තෙල්ලින් තුනක් වුණත් ඔහු මෙය සොයාගත් නිසා එසේ හැඳින්වෙනවා. ඒ කියන්නේ ෆාදර් ඔෆ් ද පෙට්‍රෝලියම් ඉන්ඩස්ට්‍රි. ඔහු සොයාගත්තේ කළු රත්තරන්, ඒ කියන්නේ බ්ලැක් ගෝල්ඩ්. මේ තෙල් මෙතරම්ම වටිනා නිසා ඒ රන් වලට සමාන කරනු ලැබුවා. තෙල් සොයාගත් පෙට්‍රෝලියම් කර්මාන්තයේ පියාගේ සොහොන මත 1902 දී ඔහුගේ ප්‍රතිමාවක් ඉදි කළේ ඇමරිකාවේ ප්‍රධාන තෙල් සමාගමක් වන ස්ටෑන්ඩඩ් ඔයිල් කම්පනි අයිතිකරු හෙන්රි රොජර්ස් විසිනි. එය කළගුණ සැලකීමක්.
සල්ලි ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දෙයෝ දුන්න බලගත්තු සල්ලි 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 ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දෙයෝ දුන්න බලගත්තු සල්ලි දාට අතේ මන්දිරවල සැප ලබතේ නැති නෑයුත් ලංවෙයි මල්ලි නැති වුණාම සල්ලි අතේ කොයි කවුරු අයින් වෙතේ අනේ අපෝ තව තැනකට යනවලු සල්ලි 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 ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනු අතට යන සල්ලි අලිත් අතට එන සල්ලි දියෝ දුන්න බලගත්තු සල්ලි පිස්සු කරයි හැමදේතම ඉස්සර වෙයි මුලමල්ල ගැන නොදන්න සල්ලි මිතුරු වෙසින් ළඟටම එයි හතුරු වුණොත් දිවි නැති වෙයි සත්වකින්ම අමුතුම ජාතියක් සල්ලි 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 ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දෙයෝ දුන්න බලගත්තු සල්ලි 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 ලොකු ලොකු සල්ලි කවුරු කොහොම මැව්වද සල්ලි අනුන් අතට යන සල්ලි යලිත් අතට එන සල්ලි දෙයෝ දුන්න බලගත්තු සල්ලි
දන්නවාද ඇඩම්ස් ඒල් කියන්නේ මොනවටද? අපි දන්නවා බීර හෝ ලාග හෝ ඒල් කියන්නේ මත්පැන් පානයක්. නමුත් මේවා විස්කි, වොඩ්කා, ජින් වැනි සැරමධ්‍යසාරයක් නොවේ. ලංකාවේ විශාලතම බීර නිෂ්පාදනාගාරය වන්නේ ලයන් බීම සමාගමයි. මේට අමතරව හයිනිකන් හා කාල්ස්බර්ග් සමාගම්ද බීර නිෂ්පාදනය කරනවා. ලංකාවේ එදා සිටි සුදු වතු පාලකයන් වෙනුවෙන් බීර පෙරීම ආරම්භ කෙරුණේ 1881 දී පමණ ඉහතදී. 2011 දී බීර වෙළඳාම ගැන බලද්දී එම වසරේ බීර ලීටර මිලියන 51ක් ජනයා අතර පාවිච්චි වූ බවට වාර්තා වෙනවා. ලාංකිකයින්ට වඩා නවසීලන්ත වැසියෝ බීර පානයට කැමති. සාදයන්හි මෙන්ම එදිනෙදා ජීවිතයේ සවස්වරට මේ අය බීර බීමට කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ඇඩම්ස් එල් නිෂ්පාදනය කරන්නේ කුමන රටකද? වෙළඳපොළට ආවී කවදාද? ඇඩම්ස් එල් සෑම රටකම තියෙනවා. වෙළඳපොළවල් වල බිහිවන්නට කලින් ඇඩම්ස් එල් මිනිසු පාවිච්චි කළා. ඒවා කවුරුවත් අමුතෙන් නිෂ්පාදනය කරන්නේ නැහැ. අපට ඉබේම ස්වභාව ධර්මයාගෙන් ලැබුණු දෙයක්. ඒ තමයි අපි පානය කරන ජලය. ඉතින් ජලය හෙවත් වතුර තමයි ඇඩම්ස් එල්. බයිබලය අනුව දෙවියන් වහන්සේ ආදම් හෙවත් ඇඩම් මවා පසු ඔහුගේ තනියට ඊව්ද මැව්වා. මේ දෙදෙනා ජීවත් වුණේ කිසිම අඩුපාඩුවක් නැති පාරාදීසයේ. ඉතින් තිබහ වුණාම ඒ අය බීවේ වතුර. ඒ කියන්නේ ඇඩම්ස් එල්. අශ්වයන්ට වමනය කරන්නට බැරි බව ඔබ අසා තිබෙනවාද? ඔවුන්ගේ අන්න ස්රෝතය, ඒ කියන්නේ උගුරේ සිට ආමාශය දක්වා ඇති කෑම බීම යන නාලිකාව අශ්වයාගේ ශරීරයේ පිහිටා ඇති අන්දමට ඒ කෑම බීම එක අතකට යනවා මිසන් නැවත අනිත් පැත්තට යන්නට බැහැ. ඒ නිසා කනබොන දේ ගුද මාර්ගින්ම යා යුතුයි. කෙතරම් අප්‍රිය දෙයක් අශ්වයන්ට කැව්වත් වමනය දමන්නට ඒ සතාට බෑ. වදකහ සහ එහි ඖෂධීය ගුණය. මා මෙහි සඳහන් කරන්නට යන්නේ අපි අසා තිබූ වදකහ සුදය යන ගීය ගැන නොවේ, වදකහ ඖෂධයක් ලෙස භාවිතා කිරීම ගැනයි. ලංකාවේ පැරැන්නෝ හැම දෙයකටම වෙදගෙදරට හෝ රෝහලකට ගියේ නැහැ. ආබාධයක් ඇති වූ විට නිවසේදීම අත්බේත් කළා. විශේෂයෙන් කුඩා දරුවන්ට නිතර වැළඳෙන බඩේ කැක්කුම, වමනය, අජීර්ණය හා පණු අමාරු සඳහා සෑම නිවසකම තිබූ අත්බේතක් ලෙස යොදාගත් දෙයක් තමා වදකහ. වදකහ ගලෙහි ගා දිය කර ගැනීම සහ වදකහ ගලක්ද සමහර විට ගවගෙවල් වල තිබුණා. ගලෙහි ගාන ලද වදකහ කිරි ටිකක් සමග මිශ්‍ර කර බීමෙන් ලදරු රෝග බොහෝ විට සුව වෙනවා. වදකහ උතුරු ඇමරිකාවේ තෙත් බිම්වල මෙන්ම ඉන්දියාවේ, චීනයේ, ජපානයේ, රුසියාවේ, ඉන්දුනීසියාවේ වැවෙන පෙළැටියක්. පුරාණ ඊජිප්තුවේ ක්‍රිස්තු පූර්ව සිය ගණන්වලදී සුවඳ විලවින් සැදීමට වදකහ යොදාගත් බව වාර්තා වෙනවා. මේ පෙළැටිය වගා කිරීමට ජලය එතරම් අවශ්‍ය නොවන අතර ජලය නොමැතිවද වගා කළ හැකි. වැලි මිශ්‍ර පසේ පවා වැවෙනවා. සමහරු කෑම අරුචිය, බඩ පිපුම, මුත්‍රා පිරිසිදු කිරීම සඳහාද වදකහ ප්‍රයෝජනයට ගන්නවා. ඒ සමගම කැස්ස, දැවිල්ල, කම්පනය, මානසික අවපීඩනය සඳහා මෙය හොඳ ඖෂධයක්. හැබැයි ඒවා භාවිතකා කළ යුත්තේ ආයුර්වේද උපදෙස් මතයි. මොකද වදකහ භාවිතයේදී එය පමණට වඩා ගතහොත්, මාත්‍රා වැඩි වුවහොත් ඔක්කාරය හා වමනේ ඇතිවෙන්න පුළුවන්. වෛද්‍යවරුන් වදකහ වැඩියෙන් භාවිතයට ගන්නේ වියලා ගැනීමෙන් පසු කුඩු හා ගුලි වර්ග සඳහායි. වාණිජ්‍ය වශයෙන් බහුල වදකහ වගා නොකලත් සමහරු ගෙවත්තේ මේවා පැළ කරනවා. තමාගේ නිවස ඉදිරිපිට පඳුරු කීපයක් වගා කර එහි සුවඳ සුළඟ සමග මිශ්‍ර වී නිවස තුළට හමා එම නිසා විෂබීජ නැසෙන බවත් ගැමියන් අදටත් විශ්වාස කරනවා.
සීමාවක් නැතිව පැතිරුණා සුදු වෙන්නට හිටපු දනා සුදිය නිසා මෝඩ වුණා ඒක තමයි වදකා සුදිය ඒක තමයි වදකා සුදිය ලැජ්ජ වෙන්න හරිම කාරිය සුදු වෙන්නට හිටපු දනා සුදිය නිසා මෝඩ වුණා ඒක තමයි වදකා සුදිය
රැවුණ ඒ දවසේ එමනි ගියා පිළිගන්නට විවසේ කලුවට සිටියමනි නැඩගෙන දුව අපි දෙයෝ තමයි දන්නේ සිටිය අනේ දෙයෝ තමයි දන්නේ සිටිය දෙයෝ තමයි දන්නේ සිටිය කලුවට සිටියමනි නැඩගෙන දුව අපි දෙයෝ තමයි
කුලම පුත්තලම දිස්ත්‍රික්කයේ වනාත විල්ලුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සරුවට වේවැල් වැවෙන සුන්දර එහෙත් කටුක ගම්මානයක්. අලුත් හා පරණ එළුවන් කුලමෙහි ඒ විසිතුරු බව දෙගුණ කරන්නේ ලුණු ඔයයි. ආසියාකරයේ ශ්‍රී ලංකාවේ මෙන්ම අප්‍රිකාවේ හා යුරෝපයේද වේවැල් පැතිර පවතිනවා. ඒ තුළ විවිධ ප්‍රභේද 600ක් පමණ දැකිය හැකියි. මේවායින් වේවැල් විශේෂ 10ක් පමණ ලංකාවේ අඳුනාගෙන තියෙනවා. සුදු වේවැල්, කම්බුටු වේවැල්, හීන් වේවැල්, මා වේවැල්, පොළොන්නරු වේවැල්, හර වේවැල් යනාදී වශයෙන්. වේවැල් වගාවට හාපුරා කියා අතගසන්නේ ඉතා රසවත් පළතුරක්ද වේවැල් ශාඛාවෙන් ලබා ගන්න පුළුවන් නිසා. ඒවායේ මතුපිට පොතු ඉවත් කර පිළිවෙලින් තවාන් දැමීම සියම දළු දමා වැඩෙන පැල පරිස්සමෙන් නඩත්තු කරමින් මාස 9ක් පමණ තවාණයේ රැක බලා ගත යුතු වෙනවා. වසර 7කින් පමණ පළදාව නෙලාගත හැකි වේවැල් ශාකයක් වසර 40ක් තිස්සේ නොකඩා වාම අස්වැන්න ලබා දෙනවා. කැලමස් රොටෑන් වශයෙන් ලෝකයේ අඳුන්වන වේවැල් මෙරට අප අඳුන්වන්නේ පොළොන්නරු වේවැල් හෙවත් වෙද වේවැල් ලෙසටයි. ගං යුරු මෙන්ම කුඩා කඳු බෑවුම් හිරු එළිය මේ වේවැල් ප්‍රිය කරනවා. ඒවා හොඳට මේවාගේ පරිසරයේ වැඩෙනවා. මෙය වෙද වේවැල් ලෙස භාවිතා කරන්නේ වෛද්‍ය කටයුතු වලට භාවිතා කරන නිසා. තුවාල වලට ප්‍රතිකාර සඳහා දැනටත් එහි කොටස් පාවිච්චි කරනවා. එසේම පාචනයට, උණට, අතිසාරය, පණු රෝග වලට සියම සමේ රෝග සඳහාද වේවැල් උපකාරී වෙනවා. මේ වර්ගයේ වේවැල් කොළ අක්මහා රුධිර රෝග වලටද එහි මුල් උණට හා සර්ප විෂ ඖෂධ නිපදවීම සඳහාත් එක් කර ගන්නවා. තීන්ත, රෙදිපිලි හා විවිධ තෙල් වර්ග නිපදවීමටත් මේ ශාකයේ කොටස් යොදා ගන්නවා. නවරදේ යටතේ ආරම්භන ලද ජාතික ශිල්ප සභාව ගම්වාසීන්ට නවීන ආම්පන්න පිරිනැමීමද වෘත්තීය ඇඳුම්පත් බෙදා දීමද රාජ්‍ය අමාත්‍ය යටතේ සිදු කළා. පාරම්පරිකව යෙදී සිටින මෙම වේවැල් කර්මාන්තකරුවන්ට වේවැල් ආශ්‍රිත විසිතුරු භාණ්ඩ, මේස, පුටු යනාදී ගෘහ භාණ්ඩ නිපදවීමටද හැකියාව තිබෙනවා. තේ මණ්ඩලයේ යෙදෙන තේ දළු නිරල කාන්තාවන් පිටේ එල්ලාගෙන යන්නේද වේවැල් කූඩයි.
ඉතින් දයබර ජන්මභූමි අසන්නෙනි, කෙමෙන් කෙමෙන් කාලය ගතවී දැන් ඔබෙන් සමුගන්න වෙලාව ඇවිත්. අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහ හඬ දායකත්වය පර්සන් රද්දසනායකගෙන්. එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි. යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවනතුරු ඔබට සුබදායි රාත්‍රියක්.
Yeah, hurry up.